ශරීරයේ කොටස් නිසා අපට දුකක් ඇති වෙනවා කෙටියෙන් අහුව.
ශරීරයේ කොටස් නිසා දුකක් ඇති වෙනවා.
ඒ කියන්නේ
ධාඩිය අනිත්‍ය වෙනවීම ඒක පිළිගන්න පුළුවන් ඒ තනියෙන්.
ඔව්. ධාඩිය කියන්නේ ද්‍රව කොටසට අයිති කොටසක් නෙමෙයි. ගණ ද්‍රව්‍ය දීර જાති වෙන් කරනකොට ඒ
අනිත්‍ය වීමෙන් දුකක් වෙනවා කියන එක තමයි මම දැනගන්න
ඕනේ. ඔව් හොඳයි. විමසන්න ඕන ප්‍රශ්නයක්. ඒ කියන්නේ කතාව කෙටි කළොත් අනිත්‍ය නිසා දුකද?
ප්‍රශ්නේ
පොදුවේ ගත්තහම දහඩිය නිසා දුකද කියුවත් ඒකට උත්තරේ තියෙනවා. තේරුම් ගන්න පුළුවන් නම් තමයි මම ප්‍රශ්නේ කෙටි කරන්නේ. يعني පොදු වේගම් එකක් තමයි අනිත්‍ය නිසා දුකද? ඊළඟට මොකක් අනිත්‍ය නිසාද දුකද? නේද? මොනේ යන්නේ? ඒක දැන් දහඩිය නම් ඒක දුකද? දැන් මොකක්ද කියන එක අපිට ඕන එකකට දාන්න පුළුවන්. ඒක රූපයකට දාන්න. දැන් තමන් අනිත්‍ය බලන ඕන එකකට දාන්න පුළුවන්. ඇයි අනිත්‍ය බලන්නේ? මොන අවබෝධ කරන්නේ? දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ කරගන්නද දුකෙන් මිදෙන්න දන්නේ කියලා බලන්න. අවබෝධ කළාම දුකෙන් මිදෙන්න පුළුවන්. එකක් තමයි. දෙක තමයි හරියනවා නේද? දුකෙන් මිදෙන්න නම් අපි භාවනා කරන්නේ නේද? ඒකට දුකෙන් මිදෙන්න නම් අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. දුක කියන්නේ මොකද්ද? දුක ඇති වෙන්නේ ඇයි? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය ගැන වැටහීමක් එන්න ඕන. එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි දුකෙන් මිදෙන මාර්ගය වඩන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් දැනගන්නවා මේ විදිහට වැඩුවොත් දුක කෙලවර කරන්න පුළුවන් වෙයි. දුකෙන් මිදෙන්න පුළුවන් වෙයි. මාර්ගය අඳුරගන්න. මග නොමග අඳුරගන්නවා සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාන. ඊළඟට අපි අහලා තියෙන අය යමක් අනිත්‍ය නම් මේදී දුකයි කියලා ධර්මතාවයක් නේද? යද නිච්ඡං තං දුක්ඛං. මෙහෙම දේශනාවකුත් තියෙනවා. නේද? බුද්ධ දේශනාවේ යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් මේදී දුකයි. කියලා කතාවකුත් අහලා තියෙනවා. අපි අහලා තියෙන දේ නුවණින් දකින්න උත්සාහ කරන්න ඕන. එහෙනම් කිව්වට ඒක එහෙමද? කියලා කමන්ට ඒක නුවණින් එක එක ඒවට දදා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් දේශනා කරලා තියෙනවා. ඒක මට වැටහෙනවද? දකින්න පුළුවන්ද? ඒකට තමයි ධර්මයේ දකින්න පුළුවන්. එතකොට යමක් අනිත්‍ය නම් ඒදී දුකද? අනිත්‍ය නම් දුකයි. මොකද ලෙඩක් හැදෙනවා, දරුණු ලෙඩක්. ඈ? අතේ එකක් කුමක් හැදෙනවා. දැන් ඕක නිට්ටිය වුණොත් දුකද? සැපද? එක්කම සනීප වෙන්නේම නැහැ. ඒක අනිත්‍ය වුණා. සපයි දැන් අර ඉස්සෙල්ලා ගියපු එකට වෙනස් නේ දැන් කියන කතාව. ඉස්සෙල්ලා ගියා. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වා. දැන් කියනවා නිට්ටය වුණොත් තමයි දුක, අනිත්‍ය වුණොත් සපයි කියලා. ස්ථිර ඒක තමයි ස්ථිර වුණොත් ස්ථිර වුණොත් එහෙම අපේ ගැක්කුම ස්ථිර වුණොත් දුකද නැද්ද විදිහක් නැති කතාව නෙමෙයි ස්ථිර වුණොත් මේ කොහොමද කියන එක නෙමෙයි මේ අහන්නේ යමක් ස්ථිර දෙයක් නැත්නම් ප්‍රශ්නයක් නෑ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගන්න බැරි කතාව නෙමෙයි මේ දැන් කතා කරන්නේ යමක් අනිත්‍ය නම් දුකයිද කටපාඩමින් කියලා කියන්නේ දැන් යමක් කියන ඒවට එක එකට දාලා බලන්න. මේ දේ අනිත්‍ය වුණොත් දුකයිද?
දුකයි.
මේ දරුවා අනිත්‍ය වුණොත් දුකයිද? මේ තරහකාරය අනිත්‍ය වුණොත් දුකයිද?
එකක් දුකක්. එයා තරහ
වුණොත් දුක නැහැ.
එකක් දුකක්. එයා තරහ වුණොත් ඒක දුකක්. එයාගේ ලබාගත යුතු දේවල් ගන්න බැරුවා.
එතේ නැති කතාව නෙමෙයි අහන්නේ අනිත්‍ය නම් දුකද කියලා.
දුකයි.
කියන කතාව. එමෙතෙ ඉස්සෙම දුක නැහැ. සමහර වෙලාවට සැපයි. දුක කියන එක වැරදියට තේරුම් ගත්තා. හරි ප්‍රශ්න දෙන්නේ නැහැ. එක්කෙනෙක් කියන එක වෙලාවකට හිතෙන දුක කියන එක වැරදියට තේරුම් ගත්තා. තව වෙලාවක හිතෙන අනිත්‍ය කියන එක වැරදියට තේරුම් ගත්තා. ඇත්තර දෙන්න බෑනේ. වක්කරි කොහේ හරි වරදින්න ඕන. ධර්මය නම් වරදින්න බෑ
නේද?
වරදින්නත් අපට තමයි. සැපය නැති වෙනකොට දුකයි. අපි යම්කිසි දෙයක් සැපයි කියලා හිතනවා නම් ඒ දෙය නැති වෙනකොට දුකයි. ඔක අහපු හින්දා නෙමෙයි නේ ඔය කියන්නේ නේද? ඔය අත්දැකීම නේද? ඔවන්නේ එහෙම තමයි දකින්නේ. අපි දන්න මට්ටමින් හිතන්නේ. කටපාඩම් කරගෙන ඉන්න එක වෙනම කතාවක්. තමන් අත්දකින ධර්මතාවෙන් තමයි ධර්මයේ දකින්න පුළුවන්. ඒත් අපි දුකයි කියලා කියන්නේ සැප නැති වෙනකොට දුකයි. සැපේ අනිත් පැත්තනේ දුකයි කියලා කියන්නේ. සැප තියනවා නම් ඒකට දුක කියන්නේ නැහැ නේද?
ඒක සැපයි කියලා කියන්නේ. තාවකාලික.
ඒක තාවකාලික කියන්නේ ඉතින් නැති වෙනවා කියන එකනේ. සැප නැති වෙනවා නම් දුකයි. අපි හොඳයි කියලා හිතන දේ පවතින්නේ නැත්නම්
දුකයි.
අපි සැපක් සුවය සුඛය බලාපොරොත්තු වෙන. ඒක එහෙම නොවෙනකොට සැපයි. සැප කියලා දෙයක් බලාපොරොත්තු වෙන. ඒක එහෙම නොවෙනකොට දුකයි. දුක් වෙන්නේ. ඒකට බලාපොරොත්තු වෙන්නේ සැප. හැබැයි ඒක ලැබෙන්නේ නැත්තම් දුකයි. සැපට කැමති නේද? කැමති වුණාට ඒක ලැබුණ නැත්නම් එහෙම දුක් වෙන්නේ නැහැ. දැන් අපි මොන දැන් හොයන්නේ? සැපයක් ලබන්න හැමෝම කැමති. හරි.
එහෙනම් ඒ සැප ලබන්න දුකක් විඳින්න නැතුව.
ඔව් දැන් සැපක් ලැබෙනවා කියලා හිතනවා නම් තමයි දැන් මේ ඇවිල්ලා දුක් විඳ විඳ ඉන්නේ ඔය වාඩියේ. දෙපළ නිදාගෙන ඉන්න තිබුණානේ හොඳට ටීවී එකක් බල බල. ඒක දුකනේ. දැන් සැපද විඳින්නේද? බිම වාඩිලා එහෙම මෙහෙම දෙදෙනවා අමාරුයි. බලාපොරොත්තුෙන් සැපක් බලාපොරොත්තුෙන් අපිට විඳින දුක පේන්නේ නැහැ. නේද? අපි කැමති ටිකක් දුක් විඳින්න තව පස්සේ හම්බ වෙන සැප. ඒක සුවයක් දැනෙනවා නම් ඉතින් හොඳයි. ඔව්. දුකක් තියෙන නිසා නිකන් හිතලා බලන්න මේ ජීවිතේ කරපු ඔක්කොම කරලා තියෙන්නේ ඔය වැඩේට නේද? භාවනා ටාප් එක නෙමෙයි. මෙච්චර කල් කරපු සේරම කරලා තියෙන්නේ සකක් බලාපොරොත්තු වෙන්නේ. දුක් විඳින්න බලාගෙන කළාද? දුක් විඳින්න බලාගෙන කෑම කෑවද? දුක් විඳින්න බලාගෙන ගෙවල් දොරවල් හැදුවද? දුක් විඳින්න බලාගෙන ඉගෙන ගත්තද? දුක් විඳින්න බලාගෙන ආවාහ විවාහ වුණාද? දුක් විඳින්න බලාගෙන දරුවෝ හැදුවද? දුක් විඳින්න බලාගෙන රස්සා කළාද? ඔක්කොම කැලේ සැප බලාපොරොත්තු. කරලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ. ඒ වගේ තමයි අර ඵල ගැටිය ඇලුම් කරන්නේ දැල්ලට. නේද? ඇලුම් කරන්නේ සපයි කියලා හිතාගෙන. ඇලුම් කරන්නේ නැහැ නේ දුකයි කියලා හිතාගෙන. නේද? මෙතන තියෙන්නේ සත කියලා හිතන හින්දා තමයි දැල්ලට ඇදිලා යන්නේ. නේද? එයා දැල්ලේ ඇත්ත තත්ත්වේ දැක්කනම් ඵල ගැටිය කවදාවත් දැල්ලට දැල්ල දිහාට යන්නේ නේද? මම පළමැටියට හිතන්නේ දැල්ල සැපයි කියලා. ඒකයි දැල්ලටම ඇදිලා ඉන්නේ. අපි කොච්චර නවත්තන්න හැදුවත් ඌ දැල්ල තමයි පණින්න හදන්නේ. ඇයි? එතන සැපයි කියලා ඌට හිතේ නැහැ නේද? නේද? ඔව් බුදුහාමුදුරුවෝ මේ පළ ගැටිය උපමා කරනවා මේ සසර යන සත්‍යයට. අපිට සැප විඳින්න හිතාගෙන තමයි කවුරුවත් දුක් විඳින්න හිතාගෙන ඔය මොකවත් කරන්නේ නැහැ. පළ ගැටිය වගේම තමයි. ඔය කරපු එකක්වත් කරන්නේ නැහැ. මේ විඳින්නේ දුකක් නේ කියලා හිතුණා නම් ඒව කරන්නේ නැහැ නේද? ඒවයි සැප තියනවා කියලා හිතපු හින්දා තමයි ඒව කරන්නේ. තමන් කළෙත් ඒකයි, තමන්ගේ දූ දරුවන්ට කරවන්නෙත් ඒකයි, මම ධර්ම කුරුවන්ට කරවන්නෙත් ඒකයි. ඒගොල්ලෝ ඒ සැපේ යවලා මෙහෙ හොරෙන් එනවා භාවනා කරන්න. ඒගොල්ලෝ එහෙම භාවනා කළොත් එහෙම අපු ඕගොල්ලෝ දැන්ම භාවනා කරන්න. සැප ටික ඉඳලා ඉන්නවනේ. ඕගොල්ලෝ ඉඳපු සැප ටික. ඒ කාලෙම භාවනා කරන්න ගියා නම් ඒ සැප ටික නැති වෙනවා නේද?
මම අවුරුදු 30ක් කියලා
අරිවා. ඒවා දැන් සාමාන්‍ය කෙනාට සැපයි කියලා හිතෙන මට්ටමක් තියෙනවා. මේවා තමයි සැප. මම ඒ ටික විඳලා ඉවර කරන දැන් ඕගොල්ලෝ දූ දරුවන්ටත් කියනවා ඕගොල්ලෝ මේ සැප ටික විඳලා ඉවර කරලා ධර්මයේ හොයන්න. ඊට කලින් හොයන්න යන්න එපා.
අපි නාන්දි අපි වරදී අච්චෝදා
සතර ජීවත් වෙයිද කියන එක ඉතින් ඒ වයස ආවහන් අපිත් යන්න. ඒක තමයි දීපු ආදර්ශය. ඒකම තීපු ආදර්ශය තමයි. අර විත තේරෙනවා දැන් එච්චර කල් ඉඳලා තියෙන්නේ සැපද දුකද කියලා ඔන්න නොමනින් බලනකොට. හැබැයි අර අර කලගැටි මානසිකත්වයෙන් මිදෙන එක ලේසි නෑ. පාසාරි දිගටම හැම ජීවිතේම ඔකම තමයි කළේ. අර බැල්ලට පණින කලගැටි වගේ ඒ සැප හොයාගෙන ගියා. නේද?
සැපයි කියලා ගන්න මේ සුදු ආස්වාදේ.
ඔව්. ඒක. ඔව්. ඒ ආස්වාදයක් තියෙනවා. මේ හින්දා තමයි ඒක ඇලෙන්නේ. ඒක හොඳයි කියලා හිතන්නේ. දැන් දැල්ලක් පේනකොට පළගැටියට ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයෙන් තමයි අතන සැපයි කියලා හිතෙන්නේ. ඒ හින්දා තමයි ඒකට යන්න උත්සාහ කරන්නේ. මේ කකා බිබී නටනටා සින්දු ගේ කියා ඉන්න එක නවත්තලා නේද? අනකොලේ හැරි කැලේ හැරි ඉන්නේ. එහෙමනේ හැරි සතුටෙන් ඉන්නවා. පානක් පත්තු කරපු ගමන් අර ටික නවත්තලා අන්න අතන සැප. ලොකෝම නවත්තන ඒකට ඇවිල්ලා යනවා. මොකද ඒකේ ආස්වාදයට රැවටෙනවා.
හරියට දැන් අර ගාමුද ඒක මිස්කල් ෂෝ එකක් කියන කට්ටිය දුවලා ගිහිල්ලා පහම වගේ නන්දලා එතන මෙල්කෝ ආස්වාදි තියෙන නිසා ඊතර වැඩ ඔක්කොම නවත්තලා එතෙන් යනවා. එතෙන්ට ගිහිල්ලා ඒක නම
ඉන්නවා කියන ඒක දැන් ඔක දැන් එක එක මට්ටමින් දකින්න ඕනේ. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි. මම අපි එතන දකින්නේ නටන එක තමයි දුක. මේ ගෙදර වැඩ ටික කළා නම් ඊට වඩා හොඳයි.
ඒකක් නැහැ.
අපිට පේන්නේ ගෙදර වැඩ ටික කරන එකත් ওই නටනට ඇඳිල්ලක් තියෙනවා. ඒක දකින්නේ ඊට වඩා. නුගලින් දකිලා කියලා. මොහොම අර ඒක තමයි ප්‍රඥාවේ එක එක මට්ටම අනුව එක එක්කෙනා විඳින දුක පේන්නේ ප්‍රඥාව වැඩි වෙනවා. ඒක තමයි ගැඹුරින් බැලුවහම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකේ. ඔව්. ලෝකෙට අයිති ඕනම දෙයක් කියන්නේ ලෝකේ පවතින දුක මත. අපි සැප විඳින්නේ මේ ලෝකෙට අයිති දේවල් වලින් තමයි සැප විඳින්න හදන්නේ. නේද? බුදු කෙනෙක් පෙන්වන්නේ මේ ලෝකේ තව මොහොතක්වත් ඉන්නවා කියන්නේ දුකමයි. ඔව්. කිසිම මොහොතක්වත් තව මේ සංසාරේ වර්ණනා කරන්නේ නැහැ. මේකෙන් නිදෙන්න අප්‍රමාදී වෙන්න. කොහොමද අප්‍රමාදී වෙන්නේ? හිස ගිනිගත් කෙනෙක් ඒක නිවන්න උත්සාහ කරන්නේ කොහොමද? අන්න එහෙම අප්‍රමාදී වෙන්න. ඈ මේ මේ වැඩ ටික ඉවර කරලා මේ සැප ටික විඳලා ඊට පස්සේ ගින්න නිවමු කියලා එනවා. ගින්නට දර ටික දාලා 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 අවුලවල ඊට පස්සේ එනවා මේ නිවන්න. බුදුහාමුදුරුවනේ අර හිස ගිනි අරන් තිනකොට ඒක නිවන්න කවුරු හරි උත්සාහ කරනවාද? අන්න ඒ වගේ උත්සාහයක් යොදන්නේ කියලා අප්‍රමාදී වෙන කෙනා. මේ සසර තව මොහොතක්වත් වර්ණනා කරන්නේ මේකෙන් නූපදින ගතියමයි, ගැළවෙන ගතියමයි. ඒක පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒකද ඔය අවබෝධයෙන් ඉච්ඡර ප්‍රඥාවක්
තියෙනවා.
අප්‍රමාදය කියන්නේ මොකක්ද? අප්‍රමාදය කියන්නේ තවත් මොහොතක්වත් පමා වෙන්න එපා. කරන්න ඕනේ එක වෙනම දෙයක්. කරන්න තමන්ට උත්සාහය වීරය කියන එක. දැන් ඔන්න ඇඟිල්ලක් පිච්චෙනවා. පිච්චෙනවා කියලා දන්නේ නැත්නම් ඔහෙ තියෙන්නේ අරි. පිච්චෙනවා කියලා දැනගත්තොත් එතකොට අහනවා දැන් දැම්ම මොකද කරන්න ඕන කියලා. නැත්තම් කරන්න ඕන දේ කරලවද?
කෙරෙනවා.
අන්නකට තමයි අප්‍රමාදේ
කියන්නේ.
අහන්නවත් ප්‍රමාද වෙන්නේ
නැහැ.
කෙරෙනවා. තේරෙනවද? දුක දුක විදිහට දකින්න කෙනා අප්‍රමාදී වෙනවා. ආයේ මෙහෙම කළොත් හරිද මේක කර කර ඉන්නවද අරවා මේවා. මොකද එතකොට වෙලාව ගන්නවා. වෙලාවක් නැහැ පිච්චෙනවා. එතකොට මොකක් හරි කරන්න වීරය කරනවා නේද මේ දුකෙන් ගැලවෙන්න. හැබැයි දුක දැක්කොත් විතරයි. පිච්චෙනවා දැනුණොත් විතරයි. දැනුන් නැත්නම් ඒ උත්සාහය ගන්න නැහැ එයා පිච්චෙනවා. හිතේ මොකද වචනෙන් කිව්වට සසර ගිනිගෙන දැනෙනවා කියලා අපි ඉතින් ඒ ගින්නෙම ඉන්නමයි ආස
කරන්නේ.
කොහොම කොහොම සුදු උත්සාහයක් තමයි ධර්මය අවබෝධ කරන්න
යොදන්නේ.
ඉතින් දැන් ඕගොල්ලෝ මේ මට්ටමින් ගොඩක් මිදිලා නේද? ගොඩක් උත්සාහ කරන ධර්මය තේරුම් ගන්න. ඉතින් මේ කාලෙක ඉස්සර ජීවිතේ හිතලා බැලුවොත් ඒ කාලේ කොහොමද අපි හිටියේ? මම ධර්මයේ හෙව්වද ඕනකමක් තිබුණද? ඔව් ධහම ඇහුන්නේ නැහැ කියලා ඉතින් අනිත් අයට බලන්න අපිට කියා දුන්නේ නැහැ නේද ධහම? මට ඒකවත් දැනෙන්නේ නැහැ. ධහම ඇහෙන්නේ තිරෙන් තමන්ගේම කරපු කුසල කර්මානුව තමයි. ඒකට අනිත් බැනලා හරියන්නේ නැහැ අපිට මේක කියා දුන්නේ නැහැ කියලා. තමන් කරන දේවල් වලටම තමයි හම්බ වෙන්නේ. එතකොට දැන් ඔය දුක කියන එක දැක්කොත් විතරයි දුකෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. බුදු රජාණන් වහන්සේ පෙන්නනවා යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. කිව්වට ඕක වැටහෙන්නේ නැහැ නේද? අපිට සමහර ඒවා අනිත්‍ය වුණහන් දුකයි සමහර ඒවා අනිත්‍ය වුණහන් සපයි කියලා හිතෙනවා. මොකද ඒ? මොදෙන් ඒක තෝරගන්න. නැත්තම් ඒක අනිත්‍ය වල වැඩන්නේ නැහැ. අපි තෝරගත්තු ඒවා ඊතරනේ අනිත්‍ය බලන්න. සැප තියෙන ඒවා කියන අනිත්‍ය බලන්නේ නැහැ නේද? ඒක ටිකක් ජීවත් වෙන එක හොඳයි. මොකද්ද මේ අනිත්‍ය? ඒකට එන්න අනිත් පොදුවේ බලන්න ඕනේ. ඔය දැන් අපි අනිත්‍ය බලන එතකොට අරමුණක් තෝරගන්න ඕන කොයිකද අනිත්‍ය බලන්නේ. එහෙමද? ඔව් දැන් මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා නේද? ධර්මයයි අපි තේරුම් අරන් තියෙන දේ නැත්නම් කරන දේ මොකද්ද? අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි දැන් පුරව ගන්න ඕනේ. ඒකට තමයි ඇති දේ නැති වෙනකොට දුකයි. දැන් ලෙඩක් නැතුව ඉන්නවා. ලෙඩක් ඇති වුණහන් දුකයි. එතකොට නැති ලඩක් නේ ඇති උනේ. නැති දෙය ඇති වෙනකොට දුකයි. දැන් සල්ලි නැහැ. සල්ලි ගොඩක් හම්බ වෙනකොට දුකද සැපද? දුකයි කියලා හිතනවා නම් ඒක හොඳයි. සාමාන්‍ය ජීවිතේ හිතන්නේ මොකද්ද? දැන් අතන සල්ලි වගේක් බෙදුවොත් එහෙම මන් දන්නේ නැහැ මෙතන කී දෙනෙක් භාවනා කරා ඉන්නේ කියලා. සල්ලි ගැස්සක් වැස්සෝ දැන් වහිනවනේ නේද? භාවනා පස්සේ කරගන්න බැරි සල්ලි ටික එකතු කරගෙන ඉන්න ඕන කියලා එතෙන්ට දුයි. ඔය ඔය දැන් කියන එක බලන්න පොඩ්ඩක් නෝනින් හිතලා දැන් ඉස්සර හිතුවේ ওই විදිහට නෙමෙයිනේ එහෙනම් ඔය දැන් ඉස්සර සැපයි කියලා හිතපු දෙයක් ලැබුණොත් අන්න නෝනින් බලනකොට ආ මේ ආස කරන දේ ලැබුණොත් අපි ඕක නිසා කොච්චර දුක් විඳින්න ඕන මේ කා ආරක්ෂා කරන්න ඕන නේද ඔන්න දැන් ටිකක් නෝනින් දකි ඒ කාලේ හොඳයි හොඳයි කියලා එකතු කරන්න උත්සාහ කරපුවා ඒ නුවණින් බලනකොට ඒ දේ බැරි වෙලාවත් ලැබුණා නම් එහෙම කෝටියක් විතර වටින දියමන්තියක් මණිකක් එහෙම ලැබුණා නම් ඕක ආරක්ෂා කරන්න අපි කොච්චර නම් දුක් විඳීද කොච්චර ලැබුණත් අත්තරින් මොකක්ද කියන්න හදන්නේ මොකද්ද ඒ ලෙවල් ටිකක් දෙනවා දෙන්නේ මොකටද ලැබෙන එක දැන් මේකේ තෝරගන්න දුක කියන්නේ මොකක්ද සැප කියන්නේ මොකක්ද කියලා දැන් අපි ওই જાති දෙක තියෙන හින්දානේ ওই ප්‍රශ්නේ තියෙනවා නේද අපි දැන් සමහර වෙලාවට සැප කියලා හිතන ඒ දේවල් ලැබෙනවා නම් හොඳයි නේද ඔක තමයි මේ يعني අපි කරන දේ නෙමෙයි කරන දේ පැත්තකින් තියන්නකො මම දන්නේ මොකද්ද කරන්න ඕන කියලා මේ මේක තේරුම් ගන්න හදන්න මොකක් හරි කරන්න කලින් ඇයි කරන්නේ කියලා තේරුම් ගන්න එක නේද? සතර මහා ධාතුද අනිත්‍යද මොකක් කරන්න හරි මොකටද මේක කරන්නේ? මොකටද ධර්මය අවබෝධ කරගන්න ඕන? දුකෙන් දුක විඳින්න කැමති නෑ නේද? පළවෙනි දේ දුකෙන් මිදෙන්න දුකෙන් මිදෙන්න අපේ දුක හරියට තේරුම් ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක් දුක කියන්නේ නිකන් නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍යය. නේද? දුක ආර්ය සත්‍යයක් විදිහට ඒක දුක අවබෝධ කරන්න තියෙනවා. මේ අවබෝධයේ පෙර නොයසු විරු ධර්මතාවයක්. දුක කියන්නේ බුදු කෙනෙක් අවබෝධ කරගන්නේ පෙර නොයසු විරු ධර්මතාවයක්. මේ දුක කියන එක අවබෝධ කරගන්න. මොකද බුදුහාමුදුරුවෝ අපිව උපමා කරනවානේ පළගැටියන්ට. දැන් පළගැටියට තේරෙනවද දැල්ල දුකයි කියලා? නෑ. ඇයි? එයාට දැල්ල දුකයි කියලා තේරෙන්නේ නෑ. ඇයි තේරෙන්නේ නැහැ? එයාගේ මොකක් හින්දාද? ඥානයක් නැහැ. මෝඩකම හින්දා. ඔව්. නුවණ වැඩිලා නැහැ නේද? මෝඩකම හින්දා එයාට පේනවා දුක් දේ සැපයි කියලා. එතකොට ඇයි බුදුහාමුදුරුව අපිව පළඟැටියන්ට උපමා කරන්නේ? අපිට හිතෙනවා දුක් දේ සැපයි කියලා තමයි අපි බාරගන්නේ. හරි. ඒක තමයි තේරුම් ගන්න ඕන මෙච්චර කල් කරලා තියෙන්නේ සැපයි කියලා හිතාගෙන ඒව පස්සේ එලෝලා ඒ වුණාට ඇත්තට වෙලා තියෙන්නේ දුක් විඳලා නේද? ඔන්න මොනින් බැලුවොත් විතරයි මේ දුක් විඳලා කියලා පේන්නේ. හරි? දැන් අපි අර සැප ලබා ගන්න ආසකත් තිබුණ හින්දා විඳපු දුක් ටික පේන්නේ. ඒ කියන්නේ ආස්වාදයට රැවටුණ හින්දා ඒ සඳහා විඳපු දුක් ටික අපි වහලා ගන්නවා. අපි සපක් නෙමින්නේ. එහෙනම් ද කමන්නේ දුක් විඳලා. නේද? ඒකන ප්‍රශ්නේ තියෙන්නේ සප විඳනන් ප්‍රශ්නයක් නැහැ. සප කියලා හිතාගෙන විඳලා තියෙන්නේ දුක් නක්. කලඟටිය සප කියලා හිතලා දැල්ලට පැනලා පිච්චෙනවනะ. එතකොට තියනා නේද වැරද්ද? එතකොට මෝඩකම නේද? ඔව් මෝහය. මෝඩකමට දුක් දෙයට සපයි කියලා හිතනවා. නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සසර යන සත්වයා දුක් දෙයට සැප කියලා හිතනවා. විපල්ලාස. දුක් දෙය දකින්නේ සැප විදියට. ඊළඟට අනිත්‍ය දේ නিত্য විදියට දකිනවා. දුක් දෙය සැප විදියට දකිනවා. අසුභදේ සුභ විදිහට දකිනවා. අනාත්මදේ ආත්මයි කියලා දකිනවා. මොකද කියනවා? සතර විපල්ලාස. සසර යන පුද්ගලයාගේ මට්ටම. හරි? ඒකට ආර්යයන් වහන්සේ යෝකේ අනිත්‍ය. ඒවයි ඇත්ත ඇති හැටි දකිනවා. අනිත්‍ය නම් අනිත්‍ය බව දකිනවා. දුක නම් දුක බව දකිනවා. නේද? අසුභ නම් අසුභ බව අවබෝධය තියෙනවා. අනාත්ම නම් අනාත්ම බවයි අවබෝධය තියෙනවා. සසර යන සත්‍යයට ඒ අවබෝධි නැහැ. ඒකට රැවටෙනවා. ඒකයි විපල්ලාස කියන්නේ විපරීත කරලා දකින්න. ඇත්ත තත්ත්වේ අනිත් පැත්ත දකින්න. හරි ඊට පළගැටිය දැල්ල සැපයි කියලා දකින්නවා. ඒකට මේකට ආස කරන්නේ ඇදිලා යන්නේ තණ්හා කරන්නේ. නේද? ඒ අපිට දුක් දෙය ඇත්ත තත්ත්වේ දුකයි. හැබැයි අපිට පේන්නේ ඒක සැප කියලා නම් අපි මොකද කරන්නේ? ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. එතකොට මේ දැන් ලෝකෙට ඇති හැම දෙයක්ම බලන්න අර පළඟටියගේ දැල්ල වගේ තමයි. ලෝකෙට ඇති හැම දෙයක්ම මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ දුකයි. දුකමතයි පවතින. අපි යම් කිසි ලෝකෙට අයිති දෙයකට ආස කරනවා නම් ඒක හරියට අර පළගැටිය දැල්ලට ආස කරනවා වගේ වැඩක්. අපිට පෙනුනට ආස්වාදයක් ලැබෙන්නේ කියලා ඇත්තටම අපිව පත් වෙන්නේ දුකට. ඒ සඳහා විඳින්නේ දුකක්. හරි? ඒකට දුක අවබෝධ කරගන්නවා. දැන් අපි අර කියපු කතාව ටිකක් නොහනින් තේරුම් ගන්න බලමු. මේ යමක් අනිත්‍ය නම් දුකයි කියන කතාව. ඔක තේරුම් ගන්න අපි සැපයි කියලා හිතන දේෙන් පටන් ගන්නවා. සැපක් නැති වුණොත් දුකයි නේද? අපි සැපයි කියලා හිතන දේ නොලැබුණොත් අපි දුකටපත් වෙනවා නේද? අපි යමකින් සැපයක් සුවයක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ ලැබෙන්නේ නැත්නම් දුකයි. හරි? ternary දේ කියන එක ඕන දෙයක්. ඔක ලෝකෙට ඇයිති ඕන දෙයකට දාන්න ඕන. හරි? ලෝකෙට ඇයිති දේවල් තව විදිහට අපි රූප කියන හැම දෙයක්ම ලෝකෙට ඇයිති දේවල් නේද? රූප කිව්වත් හරි. ඒවා එක එක නම් දෙනවා එක එක දේවල් වලට. දහඩිය කිව්වත් ඒ වයින් එකක්. ඒ වෙන කතාවක්. ඒක පස්සේ ගමු ඉස්සෙල්ලා මේ නිරෝගී කමත් එකට ගන්න පුළුවන්. ඒක ටිකක් සියුම්. දැනට අර ෆිසිකලි තියෙන දේවල් වලින් ගමුකෝ අපි. හිතට දැන් මේවල් පැත්තක තියෙන මොනවාරි දෙයක් ලෝකෙට අයිති දෙයක් කියන එක ඕවටම තමයි රූප කියලා වෙනම නමක් දෙන්නේ. දෙයක් නේද? අපි මොනවාරි දෙයක් කියන දෙයම තමයි රූප කියන්නේ. නේද? ඕනම දෙයක් බලන්න රූපයක් නොවන දෙයක් තියෙනවද? පුළුවන් නම් පෙන්වන්න බලන්න. මොනවා හරි දෙයක් කියලා කිව්වොත්. මොකද අනිවාර්යෙන් රූපයක්. එළියේ තියෙන දෙයක්. අපි දෙයක් දැනගන්නේ කොහොමද? මොනවා හරි දෙයක් දැනගන්නේ ආයතන වලින්. නේද? ආයතන වලින් තොරව දැනගන්න බෑ දෙයක් ගැන. නะ? දහඩිය කියලා දැනගන්නේ මොකක් හරි ආයතනෙක. එක්ක එහෙන් දැකලා එක්ක අල්ලලා බලලා එක්ක සුවඳින් නේද? දහඩිය තියෙනවා කියලා දැනගන්නේ ආයතන. ඒ කියන්නේ මොකද ඒක රූපයක්. ආයතනයකට අරමුණු වෙනවනම් රූපයක්. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවායින් එකකට හරි අරමුණු වෙන දේවල් වලට අපි කියනවා රූප කියලා. අමුතුවෙන් කියන එකක් නෙමෙයි ඒක එහෙම කියලා තමයි අපි පිළිගන්න පුරුදු වෙලා තියෙන්නේ නේද ලෝකෙට ධාතුව කියලා හිතුවා දැන් රූපේක ලක්ෂණ තමයි පටවියා පෝතේ යෝ වායු ඕන රූපේක
ලක්ෂණ
ඔය ලක්ෂණ ටික ගන්න අපි යමක රූපයක් කියනවා නම් යමකට මෙලේ මේ ගති තියෙන අතද ගතිය රැගිරෙන බව උස්නේ ඉසිගෙන බව කියන පටවියා පෝතේ යෝ වායු සබහමයන් තියනවා කියනවා
නේද?
දැන් ඔයා අපි සාමාන්‍ය ලෝකයා පිළිගන්න මට්ටම ඕක. නේද? දැන් අපි යම් කිසි දෙයක් කියනකොට දුක පැත්තකින් තියෙනවා ඉස්සෙල්ලා මේ දෙය රූපේ කියනකොට හිතේ එන අදහස් ටිකක් තියෙනවා ඔය දේ ගැන. නේද? මොකක්ද දෙයක් කියනකොටම ඔය දේ ගැන ඊළඟට අපේ හිතේ එන අදහස් ටිකක් තියෙනවා. නะ? මොනවාද ඒ දේ ගැන? සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා. ඊළඟට ඔය දේ වෙනස් වෙනවා කියලා බලන්න හදනවා නේ අනිත්‍යයි කියලා. බලන්නේ මොකටද කියන එක තේරුම් ගන්නයි මේ හදන්නේ. දෙයක් කියනකොට අපිට එන අදහස මොකද්ද? ඒ දේ මේක දැන් අපි හිතමු ඒ දේ දැන් ඇහෙන් දැකලා දැනගත්තේ කියලා. හරිද? දැන් යම් කිසි දෙයක් ඇහැ නිසා දැනගත්තා කියලා හිතන්න. ඒ දේ එතන තියෙනවා කියලා දැනගන්නකොටම ඒක එන අදහස් ටිකක් තියෙනවා. එකක් තමයි ඕක මන් දකින්න කලිනුත් ඔතන තිබිලා තියෙනවා. මීට මොහොතකට කලින් ඒ තිබුණා හින්දා තමයි දැන් බලපු හින්දා පෙන්නේ නේද? ඊළඟට දැන් මේ දකින මොහොතෙත් ඕක තියෙනවා. තව පොඩ්ඩකට පස්සේ බැලුවොත් ආයේ ওই දෙයම දකින්න පුළුවන්. ඒයි පුළුවන් එතන තියෙන හින්දා. ඒ කියන්නේ මේ දැකීම කියන සිද්ධිය ඇති වුණත් නැතත් ඒ දේ තියෙනවා. ඒ හින්දා නේද අපි දෙයක් කියන්නේ. මොකකට හරි දෙයක් කියලා කිව්වොත් නේද? අපි දැක්කත් නැතත් ඔය දේ තියෙනවා. එහෙම අදහසක් ඉන්නේ නේද අපි දෙයක් කියන්නේ. බාහිරේ මොනවා හරි දෙයක් කිව්වොත්. ඇසින් දකින්නයි නතුරුවන් කණෙන් අහනයි නතුරුවන් ඔය පහෙන් ඕන එකකින්. දැන් කණෙන් අහලා දැනගන්නවා. අනාරෙහි බෙර ගහනවා කියලා දැනගන්නවා. ඈ දැන් ඒ බෙරේ අපිට ඇහෙන්න කලිනුත් එතන තිබිලා තියෙනවා. සද්දේ ඇහෙනකොටත් ඒ බෙරේ තිබුණා. අපි ගිහින් ආයේ බැලුවොත් ඒක තියෙනවා. හඬ කියලා නවත්ත ගත්තොත් හරි ප්‍රශ්නේ තියෙන්නේ අපිට හඬක් ඇහුණා කියලා නෙමෙයි අර බෙරයක් ගහනවා කියලා දැනගෙනද? මම දැනගත්තුනේ. නේද? අද්දයක් ඇහුණා ඒ බෙරයක් දැම්මේ නැත්තම් ගැටලුවක් නෑ. දැන් අපි ගැටලුව තියෙන්නේ අපි එහෙම නවතින මට්ටමක නෑ නේද? මොකද සද්ද ඇහෙනකොටම මොකෙන්ද ඒක ගහන්නේ? ලේන. දැන් සද්දයක් කියලාද ලේනෙක් කියලාද දැනගන්න? ලේනෙක් කෑ ගහනවා කියලා නේද දැනගන්න? මොනිද අද්දයක් ඇහෙනවා කියලා නාත්තගෙන නෑ. ගාරේ ඔකනේ දැත්තද ඔත්ටි හෙලේනෙක් කිව්වා ඔකනේ දැනෙන්නේ තියෙන ඉතින් ඒ ලේනා දැන් දෙයක්. එතකොට ඔය ලේනා ඉන්නේ අපිට සද්ද ඇහෙනකොට විතරද? ඒ කියනවා ඌ කෑ ගහන්න කලින් ඌ ඉඳලා නැද්ද? සද්ද ඇහෙනකොට එකපාරට ඌ ඉපදුනාද? එහෙමද හිතන්නේ නැත්නම් ඒ ඉන්න ලේන තමයි ඒක ඇගහන්නේ. ඒක ඇගහන එක තමයි මේ ඇහෙන්නේ. අපි ආයෙ ගිහින් බැලුවොත් ඔය ලේන දකින්න පුළුවන්. නැත්නම් නැහැ කියලා නෙමෙයි ගිහින් බලන්න ඉන්නවද කියලා. දකින්න. ඇගහනකොට ඉපදුනා නම් ඉතින් මේ එහෙනම් මේ ප්‍රශ්න ගොඩක් ඉවරයි. අපි ඕක දිහා බලන්න යන්නෙත් නැහැ. ඒක ඇගහනකොට ඉපදුනා නම් එතකොට මැරිලත් ඉවරනේ. මුගෙන් අපිට බාධාවක් නැහැ එහෙනම් නේ. ආසා කරන්නවත් ගැටෙන්නවත් ලේනෙක් නැහැ ඒක. එහෙම වුණා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි දෙයක් පණවන හින්දා. ඇයි දෙයක් පණවන්න අපි පුරුදු වෙලා ඉන්නේ? අපි ඒකෙන් ආස්වාදයක් විඳිනවා. ඇයි දෙයක් පණවන එකෙන් දැන් හිත ගන්න නැති වුණාට, ඒ කියන්නේ අපිට දැනුනේ නැතුවට අපි ඒකෙන් ආස්වාදයක් විඳිනවා. එහෙම හිතන්නේ. ආ මම දැනගත්තා නේ ලේනෙක් ඉන්නේ. එහෙම හිතන්න අපි කැමති. මේ ඉබේ වෙන මට්ටමට පුරුදු වෙලා තියෙනවා.
සංසාර ගමනේ පුරුදු කරලා තියෙනවා.
ඔව්. එතකොට මේ දෙයක් කියලා දැන් මේ දෙයක් දැනගත්තා. ඊදී දෙයක් කියනකොට අර ලක්ෂණ ටික ඇවිල්ලා ඊට මොහොතකට කලිනුත් ඒක තිබිලා තියෙනවා. දැනුත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. එහෙම නැත්නම් අපි දෙයක් කියන්නේ කපාට ඇති වෙලා නැති වෙන ওই සද්ද විතරක් ගත්තා නම් ඕකට දෙයක් කියලා දාන්න යන්නේ නැහැ. ඒක ආයේ අත්විඳින්න යන්නේ නැහැ නේද? එතකොට
දෙයක් දාන්න බෑද?
දාන්න බෑ. දැන් දෙයක් කියන අදහස එනකොටම මං අත්දකින්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. දැනුත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. ඒ කාලේ අඩු වැඩි වෙන්න පුළුවන්. එනකට අත්තරයක් කලින් හරි තිබිලා තියෙනවා නේද? දෙන් පැවැත්ම දෙනවා. ඒ කියන්නේ දැනගන්න මොහොතේනේ දැනගත්තේ දෙයක් ගැන. ඒ හරිනම් ඒ මොහොතේ විතරනේ දැනගත්තු මොහොතේ විතරනේ ඒක තියෙන්නේ. හැබැයි එහෙම නෙමෙයි අපි දැනගන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ දැනගන්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. දැනගන්න මොහොතෙත් තියෙනවා. අනාගතෙත් තියෙනවා පෞතින. පේරණද මේ කියන දේ? දෙයක් තියෙනකොට ඔය අදහස තියෙනව නේද? අපි අදැක්කත් නැතත් ඔය දේ තියෙනවා බාහිරේ තියෙනවා කියන අදහසෙන් නේද අපි ඒක කියන්නේ ඒක ගැන කතා කරන්නේ. ආරෙහි ලේනෙක් කියනකොට මං දැක්කත් නැතත් ඔය ලේන ඉන්නවා. නේද?
ඒක අදහසක්.
අපිට සද්දේ ඇහුණක් නැතත් ඔය ලේන ඉන්නවා කියන අදහසෙන් නේද අපි ලේනෙක් ගැන කතා කරන්නේ.
ඔව් සර් දැන් ඒක අදහසක් නොතිබුණා නම් අපිට කියන්න බෑනේ. ඒ අදහස තීරින්නම අපි කියන්නේ.
ඔව්. ඒ කියනකොටම ඒ අදහසට අපි අහුවෙලා. ඒක තමයි රූපේ බාර ගන්නවා කියනකොටම රූපෙට අදාළ ලක්ෂණ ටික අපි බාරගෙන ඉවරයි. රූපෙට අදාළ ලක්ෂණ මොනවද? අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඒ රූපේ මීට මොහොතකට කලින් නම් අතීත. මේ මොහොතේ නම් වර්තමාන. වර්තමාන. ඉස්සරහට නම් අනාගත. අපි දෙයක් පනවනකොට ඔය තුනට යටත් වෙලා නේද? ඔය තුනට අහු වෙලා නේද? ඔය තුනට අහු වෙන්නේ නැති දෙයක් කියලා නිකන් අදහසක් ගන්න තමයි අර වතුරට එබෙන බල්ලා ගැන උන්න. ඈ? බල්ලා වතුරට එබෙනකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවා. කාටද හිතෙන්නේ? බල්ලාට. අපිට නෙමෙයි. දැන් බලන්න වතුරට එබෙනකොට බල්ලට හිතෙන්නේ අන්න වතුරේ බල්ලෙක් නේද? එතකොට ඌට හිතෙන්නේ මේ බලනකොට විතරක් උපදින බල්ලෙක් ඉන්නවා කියලාද නැත්නම් මම බලන්න කලිනුත් ඌ ඉඳලා තියෙනවා බලන මොහොතෙත් ඉන්නවා ආයේ බැලුවත් ආයේ ඉඳී අර පැවැත්ම දීලා නේද? අතීත වර්තමාන අනාගත තුනට දාලා නේද බල්ලෙක් කියලා විශ්වාස කරන්නේ දෙයක් කියලා විශ්වාස කරන්නේ. දැන් අපේ මට්ටමට මොකද වෙලා තියෙන්නේ? එහෙම වෙන්න බෑ. අතීතෙත් ඔතන බල්ලෙක් නෑ. අනාගතෙත් නෑ. වර්තමානෙත් නෑ. එතන වතුර විතරයි. නේද? වතුරේ වැටුන ඕනනම් ඡායාවක් ඇති. බල්ලගේ මට්ටමට සෙල්ලත් ඔය බල්ලා ඉඳලා තියෙනවා දැනුත් ඉන්න ඕක අනාගතෙත් ඉඳී මුව බුරලා එලවන්න ඕනේ. මේ හින්දා නේද බුරන්නේ? නැත්නම් යාළු කරගන්න ඕන වල් ගෙවන්න. රුදු දෙකෙන් එකක් කරනවා බල්ලෙක් වතුර තේරිනවා. නේද? දැන් බලන්න ඒක කරන්නේ වල් ගෙවනන්නේ හරි බුරන්නේ හරි ඌට ඒකෙන් ආස්වාදයක් තියෙනවා. ඒ කරන වෙලේ ඒ ආස්වාදේ ඇවිල්ලා තියෙන්නේ අර බල්ලට පැවැත්මක් දීපු හින්දා ඒ දේ තියෙනවා කියලා ඉන්නවා කියලා විශ්වාස කරපු හින්දා නේද? එතකොට ඒ විශ්වාස කිරීම තුළ මූ සැපයක් විඳිනවා. ඒක අපි දානා සැපද දුකද කියලා කොටස් දෙකකට ඒ වුණාට ওই දෙකම තණ්හාව. ඒ දෙකෙන් ආස්වාදයක් ඌට තියෙනවා. හරි? ඒක තමයි ඒකේ සුඛ භාවයේ සැපේ. ඒ සැපය එන්නේ ඔය ඉන්න පවතින දෙයක් කියලා අර කාල තුනට දාන නිසා නේද? පැවැත්මක් දෙන නිසා නේද? බල්ලා අපි මේ බල්ලා දාලා තියෙනවා. බල්ලා වතුරේ ඉන්නවා කියලා හිතනකොට නේද? ඌට අවබෝධයක් ආවනම් මේ බලන නිසා පෙනෙන ස්වභාවයක් විතරයි කියලා. එතකොට ඌ ඒකෙන් සුවයක් බලාපොරොත්තු වෙයිද? ඒකෙන් මිදෙනවා. ඒක කිසිම බාර ගැනීමක් නැහැ ඒ බාහිර දේ කියලා. නේද? එතකොට ඔන්න ඌ පිළිගත්තු දේ හින්දා පිළිගත්තු දේ කියනකොට තේරුම් ගන්න රූපයක් බාරගත්තා. රූපයක් බාරගත්තා කියනකොට අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා පැවැත්මක් දුන්නා. එතකොට අපි යම්කිසි දෙයක් කියනකොටම පැවැත්මක් දීපු රූපයක්. තේරෙනවද මේ කියන කතා? බාහිර දෙයක් කියනකොටම ඒක තාම අඳුරගෙන නැති වෙන්නත් පුළුවන්. බාහිර දෙයක් කියනකොටම ඒක අතීත, වර්තමාන, අනාගත, ඒ කියන්නේ යම් කිසි පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ ඒ කාලය තුල නිත්‍යභාවයක් තියෙනවා ඒක. පැවැත්ම. තේරෙනවද? පවතිනවා කියන්නේ නිත්‍යයිනේ. තේරෙන්නේ නැද්ද? ඔතකට කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඔකට නේද පවතිනවා කියන්නේ. කාලේ අඩු වැඩි වෙන්න පුළුවන්. මොහොත කියන එක තත්පරේ වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන් නේද? ආපස්සටයි ඉස්සරහට. හැබැයි ඒ කාලේ තුල පැවැත්ම. පැවැත්ම කියන්නේ තියෙන බවක්. තියෙන බවක් කියන්නේ නিত্য බවක්. නේද?
වාගේදී බංගප්පී කියන උදේ
කියන්නේ. මේ ටික තේරෙන්නේ නැත්නම් කියන්න. මොකද ඔක තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න. ඔය දෙයක් කියනකොට අපි පැවැත්මක් දීලා තියෙන්නේ. අතීත, වර්තමාන, අනාගත. එහෙම නැත්නම් ඒකට දෙයක් කියන්න බෑ. හරි? දෙයක් කියනකොටම ඒකට පැවැත්මක් දෙන්නේ. ඒ දේ තමයි දැන් බාරගත්තේ, පිළිගත්තේ. අන්න මොකද්දෝ දෙයක් තියෙනවා. ඊට පස්සේ ඒ දේ අඳුර ගන්න පුළුවන් අපේ පරණ අධ්‍යක්ෂින් ටික දාලා රෝමිය කරලා අපි කැමති දෙයක්ද, අකමැති දෙයක්ද, හොඳ දෙයක්ද, නරක දෙයක්ද, දුර තියෙන දෙයක්ද, ළඟ තියෙන දෙයක්ද, අර 11 ආකාරයට දාන්න පුළුවන්. ඒ සද්දය හැමවට අන්න අර හේ බෙරය. නේද? ඒ දේ අපි පිළිගත්තා. ඒක එහෙමම. බෙරයක් තියෙනවමයි. තියෙනවමයි කියනකොට අපිට ඇහෙනකොට විතරද බෙරේ තියෙන්නේ? නෑ, ඇහෙන්නේ නැති වෙලාවෙත් බෙරේ තියෙන්නේ. නේද? එහෙම තමයි අපි හිතන්නේ. අපේ ලෝකෙට එහෙමයි. සද්දේ නිසයි බෙරේ කියලා දැනගත්තේ. ඒ වුණාට දැනගත්තු බෙරේ සද්දේ ඇහෙන්න කලිනුත් තිබිලා තියෙනවා. සද්දේ ලකුණක් තියෙනවා. සරණක් තියෙනවා. එහෙම තියෙන බෙරයක් නේද අපි දැන් බාරගත්තේ. ඔන්න ඔක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ පැවැත්ම දීලාමයි අපි ඒ කියන්නේ තියෙන බව. බව. භව කියන එක අහලා තියෙනවද? භව 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 කච්චා ජාති. දැන් තියෙන භව හින්දා මොකද්ද ඉපදුනේ? මොකේ ජාතියද? බෙරේ. දෙයක් තියෙනවා, ඒ දෙයට උපතකුත් දුන්නා දැන්. ඒ පවතින දේ ඔන්න මොකද්ද කියලා දැන් හටගත්තා. ඒ නාවේ කොහොමද කියලා වෙනම හොයාගන්න බෑ. මේ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ පෙන්නන. බෙරේ කියන එකට උපතක් දී දුන්නා. මේ අපි විශ්වාස කරනවා ඒක කලිනුත් තිබිලා තියෙනවා දැනුත් තියෙනවා පැවැත්මක් තියෙන දෙයක් ඉතින් ඔක හටගත්තු දවසේ ඉපදිලා තියෙනවා නේද ඕක නැති වෙනකන් ඕක තියෙනවා අපිට දැන් භවයක් භව තියෙන භවක් ආවට පස්සේ ඔක හටගත්තු දවසකුත් කතා කරන්න පුළුවන් විනාශ වෙන දවසකුත් කතා කරන්න පුළුවන් ඒ කියන්නේ උපදින දවසකුත් කතා කරන්න පුළුවන් මැරෙන දවසකුත් කතා කරන්න බෙරේ ගැන බැයි නම් අර වතුරට එවෙන බල්ලා ගැන හිතා ගන්නකො බල්ලා පවතින බවක් පිළිගත්තට පස්සේ ওই බල්ලා ඉපදිලක් තියෙනවා කවදා හරි මැරෙනවා මැරෙන දවසකුත් තියෙනවා දැන් තියෙන බව හින්දා නේද උපතයි මරණයි ආවේ බල්ලෙක් ඉන්න බවක් හින්දා නේද උගේ උපතකුයි මරණකුයි ගැන කතා කරන්න පුළුවන්. ඒ බවින්ද තමයි ಜಾති බල්ලෙක්ව හටගත්තේ. ඉපදුනේ. ඉපදීමක් කතා කරන්නත් පුළුවන්, ಜಾතිය නිසා එන මරණය ගැනත් කතා කරන්න පුළුවන්. භවපච්චය ಜಾති. ಜಾතිපච්චය එන ඔක්කොම ටික දාගන්න පුළුවන්. ලෙඩ දුක් වෙන ඒවා, වයසට යන ඒවා, මැරෙන ඒවා. ජරා මරණ වැනි අනිත් තියෙන දුක් ටිකක් දාගන්න පුළුවන්. මුණුවෙනින් දා ගන්න ඕන. දැන් අපි ඒ බල්ලා නිසා එහෙම නැත්නම් බෙරය නිසා යම් කිසි දුකක් හට ගන්නවද? ඒ දුක් ඔක්කොම දැන් හටගත්තා. කොයි මොහොතේ ඉඳන්ද හටගත්තේ? ඒ දේ පිළිගත්තු මොහොතේ ඉඳන්. ඒ දේ තියෙන බවක් පිළිගත්තු මොහොතේ ඉඳන් තමයි විශ්වාස කරපු මොහොතේ ඉඳන් තමයි ඒ දුකට ආවේ. හරි.
තමයි භවයේ හැදෙන්නේ.
නෑ එහෙම භව කිව්වට සමහර විට තේරෙන්නේ නෑ. දැන් බල්ලා වතුරට එපුණාම නේද බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ. ඒ දැනගත්ත නිසා නේද ඌ ඕක කලිනුත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා ඔය ඔක්කොම එන්නේ. නේද? ඒකට ඌට බල්ලා නිසා තියෙන දුක් ටික ඔක්කොම තියෙනවා නේද? තියෙනවා. දැන් අපට තියෙනවද වතුරේ ඉන්න බල්ලා නිසා තියෙන දුක් ටික? නෑ අපි තියෙන බවක් දුන්නේ නෑ ඒකට. එන්නත්
අපි ගල කරේ නෑ ලෙව්වද
මොකද ඒ රූපෙට බව පැවැත්මක් දුන්නේ නෑ ඒ කියන්නේ රූපයක්වත් පැනෙව්වේ නෑ තව විදියට කිව්වොත් දෙයක් පැනෙව්වේ නෑ මොකද දෙයක් පණවන්න හේතු ටික අපේ යෙදුන්නේ නෑ බල්ලාගේ දෙයක් පණවන්න හේතු ටික යෙදිලා සමුදේ යෙදිලා සමුදේ යෙදුන හින්දා ඒක හටගත්තා අපට සමුදේ යෙදුන්නේ නෑ ඒක නිරුද්ධ එන
බල්ලට විතරයි ඒක
රූපේ මොකද්ද සමුදේ මොකද්ද නිරෝධය මොකද්ද දැන් අරුට ඔක අවබෝධ කරගන්න ඕන නම් ඔන්න මාර්ගය ඈ එතන තියෙනවා ඔන්න මේ චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය ලෝකෙන් එතර වෙන මාර්ගය ලෝකේ මොකද්ද සමුදේ මොකද්ද නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද දැන් ආයේ යන් ඔන්න දැන් දෙයක් තියෙනවා නම් يعني රූපයක් තියෙනවා නම් නැත්තම් බාහිර දෙයක් තියෙනවා නම් ඕකේ නේද අනිත්‍යක් අපිට කතා කරන්න මේ බාරගත්තොත් නේද ඕකේ අනිත්‍යක් බලන්න පුළුවන් බාර නොගත්තොත් දැන් අපිට වතුරේ ඉන්න බල්ලෙක් බලන්න අනිත්‍යක් තියෙනවද නෑ ඇයි බල්ලා පිළිහිටලා නෑ
බල්ලා මොකද නැත්තේ අපිටයි
මගේ කියන එක පැත්තක තියන්න මොකක් හරි කියලා බාර අරන්නේ මගේ කියන්න ඕනේ නෑ එළියේ මොකද්ද තියෙනවා ලෝකෙට අහු වුණා බාර ගන්නවා කියන්නේ එතන හැංගිලා තියෙනවා නিত্য භාවයක් දීලා තියෙනවා පැවැත්මක් දීලා තියෙනවා භවයක් දීලා තියෙනවා තේන ඒ කියන්නේ අපි නিত্য ස්වභාවය පිළි අරන් අපි කියන්න ඕනේ බල්ලා
නিত্য ස්වභාවය
වතුරේ ඉන්න බල්ලට නিত্য භාවයක් ඉන්නේද ඒක බාර අරන් නිමිත්ත කියන්නේ ශෝකම් තමයි ඒ නිමිත්ත කියන්නේ ඒ දෙයට කියන තව නමක්
බල්ලෙක් හැටියට බාර ගන්න
අපිට පිළිහිදලා නැහැ එහෙම කියන්නත් පුළුවන්. අපිට ඒ නිමිත්ත පිහිටන්නේ අනිමිත්ත. අනිමිත්ත වල්ලට පිහිටලා. දරුවා ඉන්න අයට දරුවා නිසා දුක් ටික තියෙනවා ඔක්කොම.
දරුවා
අපි දුක් ටික විතරක් නෙමෙයි අපි හිතන්නේ සැපක් තියෙනවා කියලා. දැන් අර වතුරේ ඉන්න බල්ලෙක් ඉන්නවා කියුවහම ඌට බල්ලා නිසා දුක් ටිකක් විතරක් නෙමෙයි සැප ටිකකුත් තියෙනවා. එහෙනම් තව යාළුවෙක් හම්බුනා කියලා සැප විඳින්නත් පුළුවන්. ඒ උගේ නට්ටම. ඒ ප්‍රශ්නේ ඒ විඳින සැප තියෙන්නේ අර බල්ලට නිත්‍යභාවයක් දෙන තාක්කල් නේද?
ඒකවල දුන්නාන්නයි ඒක
තියෙන්නේ. නිත්‍යභාවයක් දෙනකන් විතරයි සුඛ සැපක් තියෙන්නේ සුවයක් තියෙන්නේ. ඌ කැමැති හෝ අකමැති දෙකම. මම අකමැති එක පෙන්වන්නම් වෙනම. කැමැති හෝ අකමැති කියන්නේ නිත්‍යභාවයක් දෙන්න ඕනනේ. ඔය නිත්‍යභාවයක් තියෙන හින්දාමයි සුඛයක් ආස්වාදයක් විඳින්න පුළුවන්. හරි? ඒ කියන්නේ නිත්‍යභාවයක් කියන්නේ අපි පිහිටුවන. එහෙම දෙයක් තියනවා කියලා පිහිටෝන ගතියක්. නේද? ඒ එහෙම විශ්වාස කරන එක එහෙමමයි කියන්නේ. ඒ පිහිටෝන ගතිය හින්දාමයි ඕකෙන් සුවයක් ආස්වාදයක් විඳින්න පුළුවන්. දැන් බලන්න මේ වතුරට වෙන බල්ලගේ ඒ කියන බල්ලා මොහොතකටවත් පිහිටවන්න පුළුවන් බල්ලෙක්ද? බැ. ඒ පිහිටවනවා කියන්නේ නිට්ටයයි. පිහිටන් නැති ගතියට කියනවා අනිත්‍ය. පිහිටන ගතිය නිට්ටය ස්වභාවය. පිහිටවන්න බැරි ගතිය අනිත්‍ය. හරි? ඒක පිහිටුවොත් නේද සුඛ සුවේ සැප පිහිටුවේ නැත්තම්
දුක
සුඛයක් අර බලාපොරොත්තු වෙන සුඛේ නැහැ බලාපොරොත්තු වෙන සැපේ නැහැ කියන්නේ
දුකයි
එතකොට ඒ පිහිටීම පිහිටියක් පිහිටනකොට සුවයක් බලාපොරොත්තු වෙනවා සැපයක් පිහිටන් නැත් අපි පිහිටනවා කියලා විශ්වාස කරනවා නේද හැබැයි ඇත්ත තත්ත්වය එහෙම පිහිටන් නැත්තම් නිත්‍යභාවයක් නැත්තම් අනිත්‍යනම් නිත්‍යභාවයක් නැහැ කියන්නේ අනිත්‍යයි නේද? අනිත්‍ය නම් අර සැපට මොකද වෙලා තියෙන්නේ දැන්? දුක්ක. දැන් සැප දැන් ලෝකෙට අයිති දෙයකින් අපි බාර ගන්නෙම ඔකේ සැපයක් ආස්වාදයක් කියන එක හැංගිලා තියෙනවා. ඒ හින්දා ඒක පිහිටව. එතකොට ඒක ඇත්ත ස්වභාවය පිහිටන් නැත්තම් අර සැපට මොකද වෙලා තියෙන්නේ? සැපේ ඇත්ත தත්ත්වය මොකද වෙලා තියෙන්නේ? දුක. ඒකට සැප කියන එක විපල්ලාසයක් විතරයි. ඇත්ත தත්ත්වේ දුක. දුක වෙලා තියෙන්නේ අනිත්‍ය නිසා. පිහිටන් නැති නිසා. පිහිටනවා කියන්නේ නිට්ටයයි. පිහිටන් නැහැ කියන්නේ මොකද්ද?
අනිත්‍යයි.
එතකොට නිට්ටය නිසා තමයි සුඛය තියෙන්නේ. අනිත්‍ය නම් දුක. දැන් එතකොට දෙයක් අනිත්‍ය නම් යද නිච්ඡං. යද කියන්නේ දෙයක්. ඒක ඇත්ත ස්වභාවය අනිත්‍ය නම් අපි හිතන් හිටියට නිට්ටය කියලා. සැපද දුකද?
දුකයි.
මේ ගැඹුරු ධර්මතාවයක් මේ පෙන්වන්නේ ඕනම එකකට ගැලපෙන. යද නිච්ඡං කං දුක්ඛං කියන එකේ තේරුම. යමක් පැනෙවුවා නම් ඒක පණවන්නේ ම අපි ආස්වාදයක් විඳින්න සැපක් විඳින්න. ඔව් හිතේ තියාගන්නේ මොකටද? සැපක් විඳින්න. නිත්‍ය කරන්නේම සැපක් විඳින්න. නිත්‍ය සැප. ඕකමයි ඊළඟට ආත්ම කරන්නේ. හරි ආස්වාදේ. සුබ ගතිය. ඒකට සසරේ යන සත්‍යය ඉන්නේ නිත්‍ය සුඛ ආත්ම සුබ. සතර විපල්ලාස. හැබැයි පවතින ඇත්ත ස්වභාවය කියන්නේ යථාභූත ස්වභාවය කියන්නේ මේ නිත්‍ය කියලා හිතන දේ අනිත්‍ය පිහිටන්නේ. අනිත්‍ය කියන්නේ මතක තියාගන්න පිහිටන්නේ නැතිව. පිහිටන්නේ නැත්නම් දුකක් නැහැ නෙමෙයි අර බලාපොරොත්තු වෙන සැප නැහැ. ඒක ටිකක් පැටලෙනවා දැන්. දැන් අපි ලෝකෙට ආйти සැපක් තියනවානේ. ඒ සැප තියෙන්නේ පිහිට ඕනකම්. හැබැයි දැන් ඒ සැප බලාපොරොත්තු වුණාට මේ ඇත්ත தත්ත්වය අනිත්‍ය නම් පිහිටන් නැත්තම් දුක. මොකද අර කැමති දේ ලැබෙන්නේ නැහැ. හරි. දැන් බය හිතෙනවා එහෙනම් මේ අපි දුකට පණින්න හදන්නේ කියලා නේද? තියෙන සැප නැති කරගෙන. තියෙන දුකයි. නෑ ඔය කියන්නේ දැන් අර රැවටුන එක්කෙනාගේ මට්ටම. රැවටුනේ නැත්තම් ඔය දෙකම යෙදෙන්නේ. රැවටුනේ නැත්තම් බලන්න අනිත්‍යයක් නෑ. හරි තාතන් වහන්සේට බලන්න අනිත්‍යයක් නෑ. අනිත්‍ය බලන්න තියෙන දෙයක් පිහිටන කෙනාට මොකද ඒ අනිත්‍ය සංඥාවෙන් ඉන්න හින්දා ඒකෙන් මිදෙන්න අනිත්‍යයක් බලන්න. ඔව් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක තමයි දකින්න කියන්නේ. දැන් යමක් නිත්‍ය කළා නම් ඔය දුකක් හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොකද නිත්‍ය කරන්න බෑ. හැමදේම අනිත්‍ය. පිහිටන්නේ නැති නිසා අනිත්‍යයි. මේ පිහිටන්නේ නැති දෙයකට අපි වැරදි විශ්වාසකින් තමයි නිත්‍ය සංඥාවක් දුන්නේ. ඇත්ත ස්වභාවය යථාභූත ස්වභාවය තමයි එහෙම පිහිටවන්න බෑ. පිහිටවන්න බෑ කියන්නේ දැන් පිහිටනවා කියන්නේ අපි අර එහෙම හිතන්න හේතු නැතත් ඕක තියෙනවා. ඒ කියන්නේ මං දැක්කේ නැතත් තියෙනවා කියන ඒක මුලාව. ඒක තියෙනවා කියලා විද්‍යමාන වෙලා තියෙන්නේ මේ ආයතනයකට අහු වෙන හින්දාමයි. කපේන හින්දා නැත්නම් ඇහෙන හින්දා නේද? මේ හේතු යෙදෙන හින්දාමයි ඕක තියෙනවා කියන අදහසට එන්නේ. ඔව් එතන ගැඹුරු දුකක් තියෙනවා. දැන් තියෙනවා කියලා බාර ගැනීමම තියෙනවා කියනකොට අපි හිතන්නේ සැප කියලා. ඇත්ත தත්ත්වේ වුණාට දුකයි. අර පළගැටියගේ தත්ත්වේ. දැන් පළගැටිය දැල්ලට සැප කියලාමයි හිතන්නේ. ඒ වුණාට දැල්ලේ ඇත්ත ස්වභාවය දුක. ඇත්ත ස්වභාවය උන්ට පේන්නේ නැහැ. අපට යමක් නිත්‍ය සංඥාවට දාන තාක්කල් අපි ඒක බාරගන්නේ සුඛ මට්ටමේ. ඒකයි ඒකට තණ්හා කරන්නේ. දැන් තණ්හාවේ જાති දෙකක් තියෙනවා එළෙනවා ගැටේ. දැන් හිතන්න එපා අපි කැමති ඒවට විතරයි ওই දේ වෙන්නේ කියලා. අකමැති දෙයකට ඕකමයි වෙන්නේ. ඒක අර සංහාවේ වෙනස් ස්වභාවයක්. හරි? ඒක මේ නිත්‍ය කිරීමමයි සුඛ. නිත්‍ය කියන්නේ පිහිටෝන. පිහිටෝනවා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒකට තියෙන්න පුළුවන්. එතන දැන් හටගන්න හේතු ටිකක් ඇදුණානේ. සමුදය ඒ සමුදේ කතාවක් නෑ දැන්. අපි ලේනෙක් කියලා දැනගත්තේ සද්ද ඇහුණ හින්දා. දැන් මේ කතාව අපට අදාළ නෑ. ලේන පිහිටෙව්වා අපිට ඇහුණක් නැතත් ලේන ඉන්නවා. වෙනාද? මේ හේතුඵල හේතුප්‍රත්‍යයෙන් තොරව අපි ඒක පිහිටවමු. පිහිටවනවා කියන්නේ ඒක අර පැවැත්මක් දෙනවා. අපි දැක්කත් නැතත් ලේනට ඉන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට ආйти දේ හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි. එතකොට ආ ලේනෙක් හිටියා හින්දා තමයි අපිට ඇහුනේ. පේනෙක් ඉන්න හින්දා තමයි අපට පේන්නේ. දැන් පේනවද දැන්? සද්දේ ඇහුණ හේතුව හින්දාම අපි ලේනෙක් පැනෙව්වා. ඊළඟට ඌට පැවැත්මකුත් දුන්නා. පැවැත්මක් දීලා ඊළඟට කියන ඌ ඉන්න හින්දා තමයි අපි දැනගත්තේ. සිද්ධ වුණේ ඔකේ අනිත් පැත්ත. සමුදේ වැහිලා. දුක ඉතුරු කරගන්න. දැන් ලෝකේ ඉතුරු කරගත්තා කියන්නේ දුක ඉතුරු කරගත්තා සමුදය දැක්කේ නැහැ. සමුදය දැක්කේ නැති වුණා නිරෝධේ පේන්නේ නැහැ. අන්න ලෝකෙට අහු වුණා දුකට අහු වුණා සසරේ.
මේ සසරේ යන්නේ මාර්ගයක් නැති අන්න.
ඈ? බාර ගන්නෙ නැත්තම් සැපය දෙන්නෙත් නැහැ දුකය දෙන්නෙත් නැහැ. දැන් සැපට සාපේක්ෂව තමයි දුක තියෙන්නේ. ඒ අපි කතා කරන්නේ ලෝකෙට ආйти සැපයි ලෝකෙට ආйти දුකයි ඔය දෙකම ලෝකෙට අහු වෙනකන් විතරයි ලෝකෝත්තර ස්වභාවය දකිනකොට ඔය සැප දුක දෙකම අදාළ නැහැ. ඔය සැප තියෙන්නේ පවතින දෙයක් තියෙනකන් විතරයි. නিত্যභාවය මතයි. ඇත්ත తත්වේ අනිත්‍ය නම් මොහොතක්වත් පිහිටවන්න බැරි නම් ඒකට තමයි අනිත්‍ය කියන්නේ. නিত্য කරන්න බෑ අනිත්‍ය. එතකොට මොකක් හරි දැන් ඇත්ත ස්වභාවය අනිත්‍ය නම් ඒකෙන් පෙන්නන්නේ අර ලෝකේ බලාපොරොත්තු වෙන සැප නැහැ ඒ දුකයි. ඔකයාගේ මට්ටමින් ඒක දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛන් යද කියන්නේ දෙයක් කියන එකනේ. දෙයක් කියන්නේ ලෝකයා පිළිගන්න බාර ගන්න මට්ටම. හරි යමක් අනිත්‍ය නම් යමක් කියනකොට ලෝකෙට අයිති. ඒ කියන්නේ ලෝකයාගේ මට්ටමේ යමක් කියලා දෙයක් තියෙනවා නම් ඒක අනිත්‍යයි. ඒක අනිත්‍ය නම් ඒක දුකයි. ඒ සැපයි දුකයි දෙකම තියෙන ලෝකයා. රහතන් වහන්සේට මේ දෙකම යෙදෙන්නේ නැහැ. මොකද ලෝකෙන් මිදිලා. ඒ ලෝකේට අයිති ධර්මතාවය යෙදෙන්නේ ප්‍රඥාව දීම වෙනකොට ලෝක මොනවාද අතලෝ දහමට අහු වෙන්නේ නැහැ. ලෝකේට අයිති ධර්මතාවලට අහු වෙන්නේ නැහැ. සංඛාර තමයි ඔය. එතකොට ඒ සබ්බේ සංඛාරා අනිච්චා. එතකොට යද නිච්ඡන් තන් දුක්ඛා. මේ සංඛාර තියෙන්නේ ලෝකයා. සංඛාරවල ගතිය තමයි අපි නිට්ටය කියලා හින්දා සංඛාර තියනවා කියලා හිතනවා ඒ වුණාට ඒවා අනිත්‍ය. එතකොට ඒවා ඔක්කොම දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛා. ඔව් දැන් උපමාව දෙන්නේ රහතන් වහන්සේයි රැවටුණ කෙනාගේ මට්ටම පෙන්වන උපමාව. එතකොට බල්ලා රැවටිලා අපි රැවටිලා නැහැ. ඔව් ඒ වුණ උපමාවක් ගන්න අදහස තමයි රැවටිලා හිටියොත් මේකයි தත්ති. මිදුනොත් මේකයි. ඕක තේරුම් ගන්න උපමාව දෙන්න. එතකොට රැවටිලා නැත්තම් දුකට අහු වෙන්නේ නැහැ. දුකට අහු වෙන්නෙත් නෑ සැපට අහු වෙන්නෙත් නෑ. කැමති නැති වුණා. නෑ නෑ මනුස් දැන් එතන දැන් උපමාව කියන්නේ අපි රැවටුණ කෙනාගේ தત્ත්වය මේකයි රැවටුණ නැති කෙනාගේ தત્ත්වය මේකයි කියන එක ගැන අදහසක් ගන්න. දැන් බල්ලා රැවටිලා කියන්නේ දැන් අපි ඉන්නේ බල්ලාගේ මට්ටමේ ලෝකෙට අහු වෙන මට්ටම. හරි. එතකොට මේ වතුරේ ඉන්න බල්ලගෙන් යම් කිසි සැපක් හෝ දුකක් හෝ විඳිනවා නම් බල්ලා ගොඩ ඉන්න බල්ලා අපිත් ලෝකය නිසා අන්නේ සැපයි දුකයි විඳිනවා. ඒකට අහු වෙනවා. වෙයි දැන් වතුරට එබෙනකොට දැන් අපේ මට්ටම ගත්තොත් අපි ඒ ලෝකෙට අහු වෙන්නේ නැහැ. මොකද ඒක පිහිටන්නේ නැහැ. ඒක අනිත්‍ය බව දකිනවා. දකිනවා කියන්නේ අනිත්‍ය බව දකින්නවත් දෙයක් පිහිටන්නේ නැහැ. අපට ඔගේ අනිත්‍ය බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපට පිහිටන්නේ. ඒ වගේ තමයි රහතන් වහන්සේ. දැන් අපි අහුවෙන ලෝකේ අනිත්‍ය බල බලා ඉන්න ඕනේ නැහැ රහතන් වහන්සේට. මොකද ඒක ලෝකෙන් එතර
වෙලා.
ඒකට අහුවෙන්නේ නැහැ. ඒකෙන් යෙදෙන අටලෝ දහම යෙදෙන්නේ නැහැ. පිහිටන්නේ නැහැ. දුකකුත් පිළ දුක කියලා දෙයකට අර්ථයක් නැහැ. මොකද සැප තියෙනකන් දුක තියෙනවා. ඔය දෙක සාපේක්ෂ දෙකක්. ඔය දෙක යෙදෙන්නේ නැහැ. ඔව්. ආර්යයන් වහන්සේ කියන්නේ ඒ කියන්නේ දෙන්නේ එක්තරා මට්ටමක දෙයක් තේරුම් ගන්න විතරයි නැතුව උපමාව ඇත්තම කියනවා වගේ නෙමෙයි මේ වගේ දෙයක් හරිද උපමාවේ තියෙන ඔක්කොම ටික දාගෙන හොයන්න යන්න එපා දැන් අපිත් එතන ඡායාවක් තියනවා කිව්වොත් ඒ ඡායාවට රවටෙන මට්ටම අපේ තියෙනවා දැන් බල්ලා බල්ලා තරම් රවටුන් නැතුවට අපේ තාම එතන වතුර තියනවා කියලා හරි අපි රවටන වතුර කියන මට්ටමත් ලෝකෙටයි තියෙන්නේ. හැබැයි බල්ලා අහු වෙන අර තව බල්ලෙක් කියන මට්ටමට අහු වෙන්නේ නැහැ. හැබැයි ඇහෙන් වෙන මුලාවෙන් අපි තාම මිදිලා නැහැ. එහෙමද? ඒක ඒ උපමාව උපමාවෙන් කියන සිද්ධිය විතරක් කරගන්න. මේ අදහසයි මේකෙන් දෙන්න හදන්නේ. ඒ කියන්නේ ඇහැ නිසා මුලා වුණ හින්දායි බල්ලෙක් එළියේ දෙයක් පිහිටන්නේ. දැන් අපිටත් යම් කිසි දෙයක් බල්ලෙක් නොවෙන්න පුළුවන් වෙන දෙයක් හරි පිටනවනේ අපිත් අහුවෙලා. දෙයක් කියන එකයි මේ කියන්නේ. ඒකට දෙයක් කියන එක දෙයක් කියනකොට ඔය දෙයට තමයි රූප කියලා නමක් දෙන්නේ. පොදුවේ ඔබ තේරුම් කරන්න. ඒ රූපය කියලා බාරගත්තා නම් ඒ රූපේ බාරගත්තු රූපේ සාමාන්‍ය ලෝකයට අහුවෙන ලක්ෂණ ටික තමයි අර 11 ආකාරය. එහෙනම් ලෝකේ බාරගත්තු කෙනාට අත්දකින්න පුළුවන් අතීත වෙන්න පුළුවන් වර්තමාන අනාගත මොහොම බෙද බෙදා හරි 11 ආකාරයටම දාන්න පුළුවන් දුර රූප ළඟ රූප ඔය ඒකමයි මේ කියන්නේ හේතුන් යෙදෙන නිසා වෙන ඵලයක් ඒ කියන්නේ මේ හේතුන් නිසා මෙහෙම විද්‍යමාන වෙනවා එච්චරයි. ඒ හේතු නැත්තම් විද්‍යමාන වෙන්නේ නැහැ. එච්චරයි. ඔක තමයි පැටිච්ච සම්බන්ධය.
දැන් එතකොට හේතු කතා ප්‍රශ්නය මේ ධාඩියේ හරි අනිත්‍ය වෙනකොට දුක නැද්ද කියලා. ඒක ධාඩිය කියන එක දෙයක් කියලා ගත්තාම තමයි අතනම.
ඔව්. ධාඩිය කියලා දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන් උනේ ඇයි කියලා හොයන්න ඕනේ. ආයතන වලට අහුවෙලා ඒක කතා කරන්න. ලෝකෝත්තර මට්ටමේදී දහඩිය කියලා දෙයක් පිහිටා. ඒක තමයි ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් මිදුන මට්ටම. ලෝකෙන් මිදුන මට්ටමේදී ලෝකෙට අයිති දේවල් නැහැ පිහිටන්නේ. හරි? එහිඳ තමයි රහතන් වහන්සේට පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති. පඨවි ආපෝ තේජෝ වායෝවත් පිහිටන්නේ. අර දේවතාවෙක් අහනවනේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ නැති කරන්නේ කොහෙද කියලා. ඒගොල්ලෝ අහනවා වගේ අහනවා. එතකොට බුදුහාමුදුරගෙන ඔය ප්‍රශ්නේ වැරදි. ඔක අහන්න ඕන පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන්නේ කොහෙද? පඨවි ආපෝ තේජෝ වායෝ නැති කරන්නේ කොහෙද? නැති වෙන්නේ කොහොමද කියලා නෙමෙයි අහන්න ඕන. පිහිටන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ නාම රූප පිරිසිඳ දකින්න කොට. නාම රූපයේ ඇත්ත தත්ත්වේ දකින්න කොට. එහෙම කෙනාට පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැගාදති. අපි නාම රූපයේ ඇත්ත தත්ත්වේ දකින්නේ නැති හින්දා තමයි ඒවා දෙයක් කරගෙන ලෝකෙට අයිති කරලා බාර අරන් ප්‍රයත්න දීලා ඒ නිසා ඇති වෙන දුකටපත් වෙනවා. ඔබ තමයි පැටිච්ච සමුප්පාය. දැන් දෙයක් නෙවෙයි කියන කොටත් පරිස්සම් වෙන්න දැන් අපි ඒක නිකන් දැන් දහඩිය වගේ විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙනවා. ඔබ තමයි පැටිච්ච සමුප්පාය. ඒ අර උපමාව ඒකට දාගන්න ඕන මොන ආයතන නිසාද ධාඩිය තියෙනවා කියලා දැනගත්තා. ආයතනකින් තොරව දැනගන්න බෑ. මොකක් හරි ආයතනය අල්ලගන්න. ආයතනය අල්ලගත්තොත් පුළුවන් නේද දාගන්න නේද? ආයතනකින් කරන්නේ රවටීමක් කියන එක දැන් පැහැදිලි යතිනේ. මේ සල ආයතනෙන් එකක්. කියන වතුරේ නෙමෙයි බල්ලා ඉන්නේ, බල්ලාගේ හිතේ. හිතේ හැදුනේ එහෙම විද්‍යමාන වුණා හිතට. හිතට විද්‍යමාන වුණ දෙයක් කියලා දැක්කොත් අපි දහඩිය දෙයක් කරන්න යන්නේ. ඒ කියන්නේ විද්‍යමාන වෙන්නේ ආයතනෙට අහු වෙනකොට එච්චර. ආයතනෙට අහු වෙනකොට හේතුඵල යෙදෙන හින්දා විද්‍යමාන වෙනවා. ඒ හේතු යෙදුන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ නැහැ. තොර විද්‍යමාන වෙන දේ දෙයක් කරන්න යෑම තමයි දැන් ඔන්න මුලාවෙන් කරන දේ. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ය සංඥාවට දානවා. නිට්ය සංඥාවට දැමීම තමයි අර අතීත වර්තමාන අනාගත වෙන පැවැත්ම දේ. මේ පැවැත්ම දීමමයි භව. මම තව ගැඹුරු තැනක් කිව්වේ. දැන් දෙයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. රූපය තියෙනවා කියන එක රැවටීමක්. රූපය නැහැ කියන එකත් රැවටීමක්. දැන් ඔන්න අරහි චෛත්‍යයක් තියනවා නේද? එහෙනම් දැන් ඔය චෛත්‍ය රූපයක් කිව්වොත් ඒක ඇත්ත නෙවෙයි. හරිද? රූපයක් කියන්නේ සතර මහා ධාතුයෙන් හැදිච්ච රූප කියනවනේ. නේද? ඒ චෛත්‍ය රූපයක් කිව්වොත් ඒක ගැඹුරින් බලනකොට ඇත්ත තත්ති නෙවෙයි. හැබැයි ඔය ඇත්තෙන් මිදෙන්න ගිහිල්ලා අපි මොකද කරන්නේ? ඔය චෛත්‍ය නාමයක් කියලා කියනවා. චෛත්‍ය එළිය නෙමෙයි තියෙන්නේ හිතේ. නාමයක් කිව්වත් ඕකත් ඇත්ත ඇති හැටිම නෙවෙයි. රූප දෘෂ්ටියෙන් විදිලා නාම දෘෂ්ටියට පැනන. දැන් ඉතින් ආලෝකේ තියෙන්නේ හිත ඇතුලේ. එතෙන්ට ගිහින් හැප්පුණොත් එහෙම හිත ඇතුලේ තියෙන ලෝකේ හැප්පෙනවා ඊළඟට. එතකොට ඒකත් ඇත්ත තත්ත්වෙ නෙවෙයි. ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ නේද? රූපයක් එළියේ තියනවා කිව්වත් ඒ සංඥාවට අහු වෙලා. රූප සංඥාව. ඈ? ඕක නාමයක් විතරයි කිව්වත් සංඥාව විතරක් නෙමෙයි විඥාණයටත් අහු වෙලා. සංඥා විඥාන දෙකටම අහු වෙලා දැන් ටිකක් භාවනා කරලා තමයි ඒ තත්ත්වයට එන්නේ. හැබැයි දැන් සංඥා විඥාන දෙකටම අහු වෙලා. එතකොට නාම රූපය නිසා චෛත්‍ය හටගත්තා කිව්වොත් එතන මම කියන දේ තේරෙනවද නැත්නම් රූපයක් කිව්වත් ඒක ඇත්ත ඇති ඇති නෙවෙයි නාමයක් කිව්වත් ඒක ඇත්ත ඇති 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 නෙවෙයි ඔය චෛත්‍ය නාම රූපයක් නිසා චෛත්‍ය කිව්වත් කහරි කියලා හිතනා එනකට ඒකත් ඇත්ත ඇති ඇති නෙමෙයි. නාම පටිච්ච සමුප්පාදේ නෙමෙයි. මම අදහස් කරන එක නෙමෙයි, ඔවා අදහස් කරන එක හොයාගන්න. නාම රූප නිසා නාම රූප වැය වෙලා මේක හටගෙන කිව්වත් ඒකත් ඇත්ත තත්ත්වෙ නෙමෙයි. හැබැයි නාම රූප නිසා නාම රූපේ ඇත්ත නොදකින නිසා විද්‍යමාන වෙන දෙයක් නම් මෙහෙම තියෙනවා. නාම රූපේ නිසා විද්‍යමාන වෙන චෛත්‍යයක් වගේ විද්‍යමාන වීමක් නම් තියෙනවා. අන්න හේතුඵල සම්බන්ධය. විද්‍යමාන කියන්නේ පෙන්눔 කරනවා. තියෙනවා වගේ පෙන්눔 කරනවා. ඒක විද්‍යමාන බැලුවත් පේනවා කියන එකෙත් ඒක තියෙනවා. ඒ කියන්නේ විද්‍යමාන වෙන්න හේතු යෙදෙනවා නම් විද්‍යමාන වෙනවා. බැලුවත් කියන එකේ අර සමුදේ යෙදෙනවා. ඒ හේතු යෙදුනොත් විද්‍යමානයි. හරිද කියලා ඉතින් Tamanට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒක තව කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව කියන එක
Taman නුවණින්ම මෙනෙහි කරගන්න.
ඔකේ. බලන නිසා මේ හේතු යෙදෙන නිසාමයි පෙන්눔 කරන්නේ. හේතුන්ගෙන් තොරව පෙන්눔 කරන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ ඒ චෛත්‍යයට වෙනම පැවැත්මක් දෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ හේතුන්ගෙන්. මේ හේතු යෙදෙන මොහොතක් නම් විද්‍යමාන වෙනවා. හේතු යෙදෙන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් තියෙන චෛත්‍යයක් අනිත්‍ය කරාට හරි දැක්ම වෙන්නේ නැහැ. හරිද? එතකොට තියෙන බවට අහුවෙන. මම පටිච්ච සමුප්පාදේ කියනකොට තේරුම් ගන්න මේ විද්‍යමාන වෙන ස්වභාවය කියන්නේ හට ගන්න ස්වභාවය නිසා ඕක නැහැයි කියන්න බෑ. නැත්නම් කවදාවත් කියන්න බෑ පෙන්눔 කරන්නේ නැහැයි කියලා. පෙනීම කියන සිද්ධිය ඇත්තක්මයි. ඒක සත්‍යක්මයි පේනවා කියන්නේ. පේනවා කියන එකත් බැහැර කරන්න ගියොත් ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. හරිද? පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. ඔය හතර, ඔය සිද්ධි හතර තියෙනවා. ඒ සිද්ධි හතර තියෙන්නේ ඒවට අවශ්‍ය හේතු ප්‍රත්‍ය යෙදෙන තාක්කල්. හරි? දැන් මේ සිද්ධිය නිසා, ඒ කියන්නේ අපි දැන් පේනවා කියන සිද්ධිය නිසා දෙයක් පණවන්න ගියොත් තේරුම් ගන්න ඕන අහු වුණා. පේනවට අමතරව පෙනුන දෙයක් ගැන කතා කරන්න ගියොත් දෘෂ්ටිගත වුණා. පෙනීම කියන සිද්ධිය නෑ කිව්වත් දෘෂ්ටිගත වුණා. පෙනීම කියන එක පටිච්ච සමුප්පන්න සිද්ධිය. පෙනීමට අමතරව දෙයක් දාන්න යෑම අන්න නිත්‍ය සංඥාවෙන් අර ලෝකෙට අහුවෙන මට්ටම. සසරේ යන මට්ටම. ලෝකෙට අහුවෙන මට්ටම.